දැන් පින්වත්නි, අපි එතකොට මේ තලවර්තුගොඩ ශ්‍රී ඥානාරාම භවනා මධ්‍යස්ථානයේ පවත්වන එක් දින භවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඉතින් අපේ නාලක මහත්තයා සූදානමින් ඉන්නවා අද ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් මම ගෞරවයෙන් ආර්දනා කරනවා අපි ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡා වාරය පටන් ගමු කියලා.
අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේව පාද නමස්කාර පූර්ව ගෞරවයෙන් පිළිගන්නවා ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා. පළවෙනි ප්‍රශ්නේ හැටියට සලකන ස්වාමීන් වහන්සේ දීර්ඝ ප්‍රශ්නයක්. සක්මන් භාවනා සම්බන්ධ සහ පරයන්ක භාවනා සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ මුලින්ම මම ඉදිරිපත් කරනවා සක්මන් භාවනා සම්බන්ධයෙන් ඇතිකිරු ගැටලුව. වම සහ දකුණ වශයෙන් හිතමින් සක්මන ආරම්භ කරමි. විනාඩි 3ක් 4කට පසුව සිත සක්මනේ පිහිටයි. වම් පාදයේ වැලි මත ගැටීම දකුණු පාදයේ වැලි මත ගැටීමට වඩා සැහැල්ලුවට දැනේ. මෙලෙස විනාඩි 5ක් 10ක් සක්මන් කරන විට ඉදිරි පාදයේ විලුඹ පොළවේ වදින විට පසු පාදයේ ඇඟිලි එසවෙන බව, ශරීරයේ බර එක් පාදයකින් අනෙක් අතට මාරු වීම එක්තරා රිද්මයකට ඉන ප්‍රදේශය වැනෙන බව අත්විඳෙමි. තවද පොළවේ සමහර තැන් සීතලටද සමහර තැන් උණුසුමටද දැනුනි. ඇතැම් විට සිත පාදවල සිට ශරීරයේ උඩු කොටසට ගමන් කරන අයුරු, එනම් උකුල ප්‍රදේශයෙන් පාද පසුපසට තල්ලු කරන ආකාරයේ උරහිස් තද වෙන හා බුරුල් වෙන අයුරු, බෙල්ල ලිහිල් වීම, හුස්ම වැටෙන ආකාරයද නිරීක්ෂණය කළෙමි. පසුව නැවත පාදවලට සිත යොමු වී හැම දිනකම මේ අත්දකිමි. හැරෙන ස්ථානයේදී කකුලේ මුළු පතුලම බිම වැදී ශරීරයට සැහැල්ලුවක් දැනේ. සිත පිට ගියත් නැවත ගත හැක. සක්මන් භාවනාවේදී පෙරමෙන් සිත පිට නොයයි. ගියත් මම ඒ බව දනිමි. නැවත සක්මනට සිත ගැනීමට පහසුය. සෙනක ගැවසෙන තැනක වුවත් පාදවලට සිත යොදවා ගමන් කළ හැක. එවිට මිනිසුන් ඡායාවන් ලෙස පමණක් දැනේ. විනදාමෙන් සිත කලබල නොවේ. පරිසරයේ නොයෙකුත් ශබ්ද, මිනිසුන්ගේ කතාහඬ ආදියට මගේ සතිය විසිරී නොයයි. හඬවල් ඇවිත් නැති වී යන අයුරු දැනේ. නමුත් මම ඇවිදින බව හොඳින් දනිමි. ස්වාමීන් වහන්සේ මේක ඇත්තරම මේ විස්තරයක් කරලා අන්තිමට තමයි ප්‍රශ්නේ අහන්නේ. ගරුතු ස්වාමීන් වහන්සේ ඉදිරියට යාමට උපදෙස් පතමි.
මේ පැත්තෙත් විස්තරය කියවද?
ඒක තියෙන ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව සම්බන්ධයෙන් ඒකත් ඉදිරියට විස්තර කරලා අවසානට තමයි ඒ ප්‍රශ්නේ අහන්නේ.
කමන්නේ සක්මනත් කියන්න. මේ පරයන්කෙත් කියන්න.
පරයන්ක භාවනාව ආනාපාන ඉතා සුළු වේලාවක් තුළ ඉඳගෙන සිටින ඉරියව්ව හා ආනාපානයට සිත යොමු කළ හැක. මුලදී හුස්ම රැලි දෙකක් තුනක් ගොරෝසුට හා සිතාමතාම ගන්නායරු නිරීක්ෂණය කළත් පසුව ඉබේ හුස්ම වැටෙන ආකාරය දැනේ. ඒ සීතලට ඇතුළට යන අයුරුත් උණුසුමට පිටතට එන අයුරුත් නාසිකා ආග්‍රයට හා උඩු තොලට දැනේ. මෙලෙස විනාඩි 5ක් පමණ යන විට සිත ශරීරයේ වෙනත් සිදුවීම් වලට යොමු වේ. එනම් තෙරපීම්, කම්පන, වේදනා, බරගති හා සැහැල්ලු උණුසුම් ගති විඳ ගනිමි. නමුත් මේවා අතරතුරේදී වරින් වර මූල කර්මස්ථානයේ නම් ආනාපානයේ සිදුවීමද දැනේ. පරයන්ක භාවනාවේදී තදබල වේදනා පැමිණෙන අවස්ථාද ඇත. පළමු දිනේ බියවි භාවනාව නතර කර බැලුව විට කිසි දෙයක් මට නැති බව දැනගතිමි. මෙවැනි වේදනා පැමිණියත් බිය නොවි දරා සිටින විට නැවත සාමාන්‍ය තත්වයකට පත්වන බව දැන් මම දනිමි. පරයන්කේ සිදුවන මෙම සිදුවීම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කරමි. ඒවා සියල්ල කිසියම් රටාවකට මෙන් සිදුවේ. පැය එකහමාරක් දෙකක් පමණ සිටිය හැක. ඇතැම් විට කිසිත් නොදැනෙන හිස් තැනකටද සිත යයි. එය ඊටමත් සුව අවස්ථාවකි. ඒද වෙනස් වන බව මෙනෙහි කරමි. සිත නැවතත් ආනාපානයට හෝ කයට ගමන් කරයි. එදිනදා ජීවිතයේදීද මගේ සිත කෙලෙස් වලට ගිය විට අවබෝධ වේ. එවිට මම කරමින් සිටින ක්‍රියාවට හෝ කයට සිත ගැනීමට හුරු වී සිටිමි. ඒ මට විශාල සහනයකි. නමුත් මම ප්‍රමාදයේ හැඟී. පෙරදී ඊටමත් තරහ යන අයකු මම දැන් එසේ නොමැති බව හොදාකාරවම දනිමි. ඇතැම් අවස්ථාවල තරහ ගියත් අතරමැදදී ඒ බව වැටහි. වැඩි දුර නොගොස් පාලනය කර ගැනීමට හැකි නිසා බොහෝ සතුටු වෙමි. මෙහිදී මුලමැද අග හා මුලමැද හා අවසානයේ ඇති බව දැනේ. කාම ලෝකයෙන් වෙන් වී සිටීමට ටික වේලාවකට හරි හැකි නිසා ඊටමත් සතුටින් භාවනා කරමි. අවසානයේදී ප්‍රශ්න ඉදිරිපත් කරනවා ස්වාමීන් වහන්ස, ගරුතර ස්වාමීන් වහන්ස ඉදිරියට යාමට උපදෙස් පතමි.
ඔව්. හොඳයි, කාලයත් තිස්සේ භාවනා කරන කෙනෙක් බවයි වැටහෙන්නේ. විශේෂයෙන්ම අපි දැන් සක්මන ගැන කියනවා නම්, සක්මනේදී තමන්ට දැන් අරමුණේක හොඳට හිත තනියෙන් ඉන්නවා නම්, කැමැත්තෙන් ඉන්නවා නම් ඒ විදිහටම යන්න පුළුවන්. නැත්තම් මදක් පොඩ්ඩක් දැන් හිතට ඉඩ දීලා බලන්න හිත මොකද්ද කරන්න කියලා. කියන දැන් බර කළා, ස්ථිර කළා, ඉස්සෙල්ල දැන් අපේ මුල් අවධියේදී නම් අපි භාවනා කරනකොට හිත හොඟා පිට යන හින්දා, අතීතේට අනාගතේට යන හින්දා අපි මොකද කරන්නේ? ඌමනාවෙන් බර කළා ටිකක් මේ භාවනා කරනවා, නැත්නම් එහෙම නැත්නම් අපේ අරමුණට හිත යොමු කරනවා. දැන් අර හොඳට හිත අරමුණේ තියෙන නිසා ඊටත් අමතරව දැන් ටිකක් එහාට ගිහිල්ලා තියෙන නිසා ඒ හින්දා පොඩ්ඩක් බලන්න මේ හිත નિરાයාසයෙන් දැන් අරමුණේ ඉන්නවද කියලා. එතකොට දැන් අනවශ්‍ය වීර්යයක් කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා වගේ වම දකුණ කියනවත්, ඔසවනවා තබනවා කියනවත් මේ මොකක්වත් මෙනෙහි කිරීමක් දැන් අවශ්‍ය නැහැ. ඊටත් අමතරව අපි තුමු පාදයේ ස්පර්ශයක් ගන්න අපි කලින් හොඳට එතන විස්තර බලබලා හිම ගියා. දැන් ඒක අවශ්‍යත් නැහැ. දැන් කරන්න තියෙන්නේ බොහොම සක්මනට වෙන්නේ ඉඩහැරලා තමන් නිකන් අනුන්ගේ සක්මන අධ්‍යා බලන් ඉන්නවා වගේ බොහොම නිදැල්ලේ, නැත්තම් බොහොම නිස්කලංකව, බොහොම නිදහස්ව බලන් ඉන්නයි තියෙන්නේ. දැන් පුළුවන් තරම් වීරය අඩු කළා හිතට එතන ඉන්න දෙන්න. මම මේ වීරය අඩු කරනවා කියලා කියන්නේ භවනා අඩු කරනවා කියන එක නෙමෙයි. මෙතෙන්දි වීරය අඩු කරනවා කියන්නේ අපි යොදන උත්සාහය, මේ කටයුත්ත කෙරෙද්දී අපි යොදන උත්සාහය මදක් අඩු කළා, ඒ වෙනුවට හිතට નિરાයාසයෙන් මේක ඉන්න දෙන්න. හිත බර කළා, හිර කළා, ව්‍යායාමයකින් වීරයකින් යොදනවා වෙනුවට දැන් සැහැල්ලුවෙන් මේ කටයුත්තේ වෙන්න ඉඩ හරින්න. එතකොට සක්මන බොහොම සැහැල්ලුවෙන් නිකන් පාවෙනවා වගේ, නැත්නම් මත පිට යනවා වගේ මේ පොඩි වෙනසක් වෙන්න ඉඩ තියෙනවා. එතන පොඩි වෙනසක් කරගන්න. ඒ නිසා ඊළඟට ඉඳගෙන ඉන්න භාවනාවේදී, ඉඳගෙන කරන භාවනාවේදීත් කරලා තියෙනවා හොඳයි. ඊට අමතරව දැන් මේකේ අපි තමු වේදනාවන් බලබල ඉන්නවා. වේදනාවන් බලබල ඉඳද්දී අපි හිතමු වේදනාවන් හොඳට පේනවා, මේවා ඇතිවීම නැතිවීම ස්වභාවය පේනවා. මෙතන කියලා තියෙනවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා කියලා. මෙනෙහි කරන එක නතර කළා දැන් තමන්ට තියෙන්නේ මේ දිහා හොඳට බලාගෙන ඉන්න. ඒ කියන්නේ හිත පුළුවන් තරම් දැන් නිශ්ශබ්ද කරන්න, හිත සමනය කරන්න, සැහැල්ලු කරන්න. ඒ වගේමයි ඇතුලේ කතාව අඩු කරගෙන දැන් මේ වේදනාවන් වෙනස් වෙන හැටි, වේදනාවන් ඇති වෙන හැටි, වේදනාවන් නැති වෙලා යන හැටි හොඳට බලාගෙන ඉන්න නිශ්ශබ්ද මනසකින්. දැන් මෙනෙහි කිරීම කියන එක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන එක දැන් බරක්. ඒකත් අතහැරලා දැන් මේ වෙන දේ දිහා හොඳින් අධ්‍යයනය කරන්න, හොඳින් නිරීක්ෂණය කරන්න. මේ නිරීක්ෂණය හරහාම ඇතුළත ප්‍රඥාවක් අවදි වෙනවා. ඒක තමයි දැන් අපිට වැදගත් වෙන්නේ. ඒ ප්‍රඥාව මේ හිතින් අපි හිතලා ගන්න එකක්, තර්ක කරලා ගන්න එකක් නෙමෙයි. ඒක තියෙන්නේ භවනාමය ප්‍රඥාවක්. එතෙන්දී අපිට අවශ්‍ය වෙනවා ඊටාම සංසුම් මනසක්. මෙන්න මේ සංසුම් මනසකින් මේ අපේ මේ අස්පනා පිට සිද්ධ වෙන දේ හොඳින් නිරීක්ෂණය කිරීම හරහා තමයි මේ ගැඹුරු ප්‍රඥාවක් දිනු කරගන්න තියෙන්නේ. එතකොට මේ ක්‍රමය ඇත්තටම වළංගුයි හිත සිතුවිලි සම්බන්ධයෙන්. හිතන්න අපේ හිතට දැන් සිතුවිලි ටිකක් ආවා. ඒකත් නිරීක්ෂණය කරනවා නම් ওই විදිහටම නිරීක්ෂණය කරන්න. වේදනාවක් ආවමත් ওই විදිහට නිරීක්ෂණය කරන්න. ඊට අපි හිතමු ධාතු ලක්ෂණ වගේ මතුවලා තියෙනවා කියලා. ඒවත් ওই විදිහටම නිරීක්ෂණය කරන්න. දැන් ඔය වගේ නිරීක්ෂණය කරද්දී දැන් අර කියලා තියෙනවා වගේ හිත මොකක්වත් අරමුණු නොගන්නා තත්ත්වයකට නැත්නම් හිස් ස්වභාවයකට ආවනම් ඒ ස්වභාවය තුළ පොඩ්ඩක් හිතට ඉන්න දෙන්න පුළුවන් නම් ඒ වෙලාවෙදී මුකුත්ම නොකර ඉන්න. ඒ කියන්නේ එතෙන්ට අපි ගියා. ගියාට පස්සේ මදක් විමසිල්ලෙන් ඉන්නවා, මොකක්වත් කරන්න යන්නේ නැහැ. මොකක්වත් අරමුණක් දෙන්න යන්නෙත් නැහැ, වෙන අරමුණක් ආවට ඒක බලන්න යන්නෙත් නැහැ. පුළුවන් නම් අර ඒ අරමුණු නොදන්නා ස්වභාවේ, නොගන්නා ස්වභාවේ අවදියෙන් ඉන්න පුළුවන් ද කියලා බලන්න විනාඩි කීපයක්. හොඳයි.
පූජනීය ස්වාමීන් වහන්සේ, තවත් ඒ සම්බන්ධයෙන් වගේම ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, පරයන්ක භාවනාවේ මට ඇති වී තිබෙන මෙම தત્ත්වය පහදා දෙන ලෙසම ගෞරවක නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. විනාඩි 20ක් 30ක් සක්මනකින් පසු පරයන්ක භාවනාවේ යෙදීමට මම හුරු වී සිටිමි. පරයන්ක භාවනාව පටන්ගෙන ටික වේලාවකින් ඉහළ පහළ යන හුස්ම වැටහීමට පටන් ගනී. මුලදී තරමක රළු ස්වභාවයකින් පරයන්කේ ආරම්භි හුස්ම වැටහි ටික වේලාවක් යන විට විසිරුණු තරමක සුදු ආලෝකයක් සමග මිශ්‍ර වී හුස්ම වැටහි. තවත් ටික වේලාවක් යන විට ප්‍රීතිය සුඛයද ආලෝකය හා හුස්ම සමග එකට දැනේ. මේ වන විට රළු ස්වභාවය ඉවත් වී සාමකාමී නිශ්චල ආලෝකයක් මුහුණ ඉදිරියේ දැනේ. ශරීරයේ යම් වෙනසක් කැස්සක් වෙන ඇති වූ විට මෙම නිශ්චල පරිසරය වෙනස් වී ආලෝකයේ වලලු ආකාරයක් හෝ තරමක ගෝලාකාර ස්වරූපයකට දැනේ. ටික වේලාවකින් නැවත නිශ්චල තත්වයට පත්වේ. පැයක පරයන්කී අවසාන භාගයේ මුහුණේ සමමතු පිට තියුණු වේදනා තැන් තැන් වල දැනේ. මෑතක සිට මෙම වේදනා තත්ත්වය තරමක් අඩු වී ශරීරයේ උරය වැනි ප්‍රදේශවල අභ්‍යන්තරයේ ඉදිකටු වලින් අනින්නාක් වැනි වේදනා රාශියක් එකවර දැනේ. ටික වේලාවකින් මෙම තත්ත්වය නොදැනී නැවත ටික වේලාවකින් ඇති වී මෙම තත්ත්වය පිළිබඳ පහදා දෙනසමින් ගෞරව නමස්කාර පූර්වකව ඉල්වා සිටිමි.
ඔය තත්ත්වය මතුවෙනවා නම් දැන් අර කියලා තියෙනවා ආලෝකයේ ආවා ඉස්සරහට ඒක දැන් ටිකක් තහවුරු වෙලා තියෙනවා කියලා. හොඳට තහවුරු වෙනකන් ඒකට ඉන්නේ ඩහරින්න. ඒ කියන්නේ අපි ඒක ටිකක් පරීක්ෂා කරන්න ගියොත්, ඒකේ ඉම බලන්න ගියොත්, නැත්නම් කොම් බලන්න ගියොත් ඒක සුදුසු නැහැ. ඒ වෙනුවට අපිට තියෙන ආනාපාන සතියෙම එක්ක යන්න තියෙන්නේ. අපි ආනාපාන සතිය එක්කම යෑම හරහා ඒක ඒ තුලින් සමාධිමත් බව හොඳට වර්ධනය වීම හරහා තමයි මේ එන ආලෝක සංඥාව හොඳට ස්ථිර වෙන්නේ. නැත්නම් මෙතන හොඳට තහවුරු වෙන්නේ. අපිට තියෙන්නේ දැම්ම අර තහවුරු නොවෙච්ච චංචල වෙන ආලෝක සංඥාව ගැන දැම්ම බලන්න යන්නේ නැතුව අපිට තියෙන්නේ මේ ආනාපාන සතිය කියන හේතු සම්පාදනයේ යෙදෙන්නයි අපිට තියෙන්නේ. අපි දැන් අපි හොඳට දැන් ආනාපාන සතියෙම ඉන්නවා. තව තව හුස්ම සැහැල්ලු වෙනවා, සිහින් වෙනවා, සියුම් වෙනවා. අපි දුමු දැන් අන්න ආලෝකයේ ස්වභාවයත් ඇවිල්ලා ඉස්සරහා නිකන් ඉන්නවා වගේ තේරෙනවා. දැන් ඒක හෙල වෙන්නේ නැහැ, චංචල වෙන්නේ නැහැ. මේක ඉස්සරහා දැන් නතර වෙලා වගේ තියෙනවා. දැන් සමහර වෙලාවට තමන්ට තේරෙවි නිකන් තමන් හුස්ම ඒකෙන් ගන්නවා, තමන් ඒකට හුස්ම හෙලනවා. නිකන් හුස්මයි මේ ආලෝක සංඥාවයි නිකන් සමපාත වුණා වගේ ස්වභාවයක් දැනෙන්න ඉඳ තියෙනවා. එතකොට නිකන් ඉබේටම මේ ආලෝකයේ දිහා බැලෙනවා. එතකොට මේ ආලෝකයේ දිහා බලන්න පටන් ගන්න දැන් ආනාපානේ අතහැරලා. දැන් ආනාපානේ කියන්නේ නැහැ. ආනාපාන සතිය එහෙම يعني ඒකට යොදන අවධානය ආස්වාසයට ප්‍රස්වාසයට යොදන අවධානය නතර කළා. මේ ආලෝක සංඥාව දිහා හොඳට බලාගෙන ඉන්න. ඒ බලන් ඉන්නෙත් බොහොම මුරුදු විදිහට, නැත්තම් මේ බර කළා හිර කළා නෙමෙයි, බොහොම මුරුදු විදිහට බලාගෙන ඉන්න. දැන් එක පැත්තකින් ටිකක් අභියෝගයක් තියෙනවා. මොකද මෙතෙක් අපි ආවේ චංචල අරමුණක් එක්ක. මොකද දැනෙන අරමුණක් එක්ක. දැන් තියෙන්නේ මනසට පේන මේ ආලෝක සංඥාවක් තියෙන්නේ. මේකට අපි සාමාන්යෙන් ආනාපාන සති නිමිත්ත කියලා කියනවා. එහෙම නැත්නම් පටිභාග නිමිත්ත කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිමිත්ත දිහා හොඳට බලාගෙන ඉන්නවා. බොහොම සැනසෙල්ලේ, නැත්නම් බොහොම විවේකීව, නැත්නම් බොහොම මුරුදු විදිහට. එහෙම බලාගෙන ඉන්නකොට සමහර ලාවට තමන් ඒක නියම් කාවදිනවා වගේ, නැත්නම් ඒකට බැස ගන්නවා වගේ, ඒකත් එක්ක එකතු වෙනවා වගේ වෙන්න ඉඩ තියෙනවා. මෙතනදී අපි සමත සමාධියක් අත්දැක ගන්න පුළුවන්. මේ සමාධිමත් භාවය තුළ සමාධියටපත් උනා නම් හිත ඒ සමාධිමත් භාවය තුළ ටික වෙලාවක් ඉන්න පුළුවන්. එතකොට දැන් මේ සමාධිය ඇත්තටම අපි يعني සමත සමාධියක් වශයෙන් ඉතින් භවනා යෝගීන්ට අත්දක ගන්න පුළුවන්. ඇතම් කෙනෙකුට ලැබෙනවා, ඇතම් කෙනෙකුට නොලැබෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් සක්මන් භවනාව හැබැයි යොදා ගන්න පුළුවන් තරම් සතිය දියුණු කරන්න. මොකද දැන් සමාධි පැත්ත වැඩෙනවා මේ පරයන්ක භවනාවේදී. සතිය පැත්ත හොඳට හැබැයි සක්මන් භවනාවෙන් වඩා ගන්න උත්සාහත් වෙන්න. සතිමත් භාවය වැඩි කිරීම සඳහා පුළුවන් තරම් සක්මන් භාවනාවේ යෙදෙනකොට එතන හොඳට අරමුණ දිහා බල බලා, නැත්නම් අරමුණට හිත යොමු කරමින් ඒකේ විස්තර බල බලා යන්න. අපි තුන් වම් පාදයක් පොළවේ වදිනවා, ඒකේ හොඳට විස්තර බලනවා. දකුණු පාදයේ පොළවේ වදිනවා, ඒකේ හොඳට විස්තර බලනවා. මේ විදිහට සක්මන් භාවනාව පුළුවන් තරම් සතිය දියුණු කර ගැනීම සඳහා පාවිච්චි කරන්න.
පූජනීය ස්වාමීන් වහන්සේ, ආනාපාන සතියේදී පළමුව සාමාන්‍ය වශයෙන්ද දෙවනුව දීර්ඝ වශයෙන්ද ආශ්වාස ප්‍රාශ්වාසයට සිහිය පිටවීමි. සමහර විටක හුස්ම රැල්ලේ මුල මැද අගද දැනගත හැකිය. ක්‍රමයෙන් ශ්වසනය සිහින් වී ස්වයං ස්වල්ප වේලාවකින් නාසිකාග්‍රේ පමණක් දැනෙන්නට පටන් ගනී. ටික වේලාවකින් මාගේ මුහුණ ඉදිරිපිට ආලෝකයක් වාගේද පෙනෙන්නට තිබේ. මා මෙය ගණන් නොගෙන හුස්ම රැල්ලටම සිත පිහිටුවා ගනිමි. ඊට පසු ශ්වසනයේ වැදෙන තැන කායානුපස්සනා වශයෙන්ද වේදනාව උපේක්ෂා වේදනා වශයෙන්ද දැනගැනීම චිත්තානුපස්සනා වශයෙන්ද ශ්වසනයේ ඇතිවීම නැතිවීම ධම්මානුපස්සනා වශයෙන්ද බලමින් අනිත්‍ය දුක්ඛ අනාත්මතාව මෙනෙහි කරමි. ස්වාමින් වහන්සේ, මෙය නිවැරදිද? කරුණාකර මේ ඔබ වහන්සේ මේ විපස්සනාවට හරවන්නේ කෙසේදයි විස්තර කර දෙන්න. වහන්සේට සම්මා සම්බුත් සරණයි.
අපිට දැම්ම තා පොඩ්ඩක් හිටියනම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද තාම ඉන්නේ අපි කායानुපසනා මට්ටමේ. يعني ඔතෙන්දී උනත් ඉතින් කෙනෙකුට මේක වේදනාවක් වශයෙන් දැක ගන්න පුළුවන්, මේකේ එන සිත දිහා බලන්න පුළුවන්. හැබැයි තාම ඉක්මන් වැඩි. ඒ හින්දා තව ටිකක් කායानुපසනාව එක යන්න. මොකද දැන් ආලෝක ස්වභාවයකුත් ඇවිල්ලා තිනවා. දැන් සමාධිය වැඩෙන වෙලාව. ඒ නිසා කලබල නොවි ඉස්සරහට යන්න. දැන් අපි තුමු දැන් අර කලින් මේ එකනාට කිව්වා වගේ මෙතනදී මේ ආලෝක ස්වභාවය දිහා බලන්න යන්න නැතුව ආනාපාන සතියෙම එක ඉන්න. ඒ ඉන්නකොට ආලෝක ස්වභාවය ආවොත් ඉමීට අර කලින් විස්තර කරපු වගේම ඒක හොඳට තහවුරුණකම් ඉඳලා ඒක දිහා බලලා අපේ සමාධි පැත්ත දියුණු කරගන්න පුළුවන්. ඇත්තටම ආනාපාන සතියෙන් වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා පැත්තට යනකොට ඉමීට ඔය සංදිස්ථානේ පහු කරලා අපිට යන්න පුළුවන්. ඒ කියන්නේ ආලෝක සංඥාව පහළ වෙනවා. ඊළඟට අපි සමහරවිට ඒකේ සමාධිමත් වෙන්නත් පුළුවන්. අපේ හිත එතෙන්දී හැදෙනවා එක්තරා අන්දමක සමාධිය. ඒත් එක්කම අපිට මේ සමාධියෙන් අයින් වුණාට පස්සේ කායික වශයෙන් දැනෙන්න පුළුවන් සොකු සැහැල්ලු බවක්, නැත්නම් නිකන් පා වෙනවා වගේ ගතියක්, එහෙම නැත්නම් නිකන් රැලි රැලි යනවා වගේ ගතියක්. මේ ඔක්කොම අන්න බුදුහාමුදුරුවෝ කියනවා මේ ඇවිල්ලා වේදනාවේ ස්වභාවයන්. පීති පරිසංවේදී අස්සතිසාමිත සික්කති, සුඛ පරිසංවේදී අස්සතිසාමිත සික්කති කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කියන්නේ දැන් මේ පහළ වෙන කායික වශයෙන්, මානසික වශයෙන් පහළ වෙන මේ ප්‍රීතිය කියන්නේ ඔන්න වේදනාවේ ස්වභාවයක්. පා වෙනවා වගේ කියන්නේ වේදනාවේ ස්වභාවයක්. සැහැල්ලු ගතියක් කියන්නේ වේදනාවේ ස්වභාවයක්. ඉතින් මේ ඔක්කොම වේදනාවක් වශයෙන් දැනගන්න පුළුවන්. ඒතර අන්න එතකොට අපිට ඇත්තටම යවෙනවා වේදනානුපස්සනාවට. වේදනානුපස්සනාවක් ආනාපාන සතිය හරහා අපිට වඩා ගන්න පුළුවන්. ඉතින් දැන් මේක චිත්තානුපස්සනාවට යනකොට තව ටිකක් ඉතින් ඕක හරහා ගිහිල්ලා යන්න ඕනේ. මේ වේදනාවන් ඊළාට සමනය වෙන්න ඕනේ. ඊළාට මේ තැම්පත් වෙච්ච ස්වභාවය තුළ යම් යම් සංඥාවන් එනවනම් ඒවටත් අහු නොවි ඒවෙන් අයින් වෙන්න ඕනේ. ඊළඟට ඒවත් සමනය වෙලා යන්න ඕනේ. ඊට පස්සේ තමයි ඇත්තටම අපි ක්‍රමානුකූලව චිත්තානුපස්සනාවට යොමු වෙන්නේ. නැත්නම් හිතන් මේ ස්වාභාවිකව මෙතෙන්ට යන්නේ. ඒ යනකම් පොඩ්ඩක් අපි මේක වැඩෙන්න ඉඩ දෙන්න ඕනේ. අපි අර මේක තියෙන මේ පියවර ටික දැනගෙන හිටියා කියලා අපිට එක පාටම මේ මට්ටමේදී අර ඔක්කොම ටික කරගන්න අමාරුයි. ඒ නිසා දැනට මේ කයානුපසනා මට්ටමේ හොඳට තහවුරු කරගන්න. තවදුරටත් සතිය දියුණු කරගන්න. මොකද අපේ සතිමත් භාවය දියුණු නැතුව අපි හිත දිහා බලන්න ගියොත් හොඟක් කාලාට වෙන්නේ අහු වෙන එක. අපි සමානට හිතේ ඉන කැලෙස් දිහා බලන්න යනවා. සමානට අපේ සතිමත් භාවය දියුණු වෙලා නැත්නම්, අපි හොඳට සතිය තුළ තහවුරුලා නැත්නම් දන්නේම නැතුව කෙලෙස් වලට අහු වෙන එකයි වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් කලබල නොවි තවදුරටත් ওই මට්ටම දියුණු කරගන්නයි තියෙන්නේ.
පූජනීය ස්වාමීන් වහන්සේ, ඊළඟ ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව එක්තුරුවක සිටගෙන මම දැන් මෙතන සිතා ටික වේලාවකින් සක්මන් කරන විට ඊටාම තද නිදිමතක් ඇති වේ. දකුණු ඇස පියවි ඇති බව දැනේ. විසි වී යයි. කකුල් පොළවේ ඇතිල්ලේ. දැන් වැටේවි කියා සිතේ. දකුණු කකුල ශරීරයේ බර ඔසවන බව දැනේ. වම සැහැල්ලුවෙන් යයි. පොළවේ වැලිවල සිනිඳු බව, සීතල බව දැනේ. සක්මන නතර කිරීමට නොසිතේ. නිදිමත නිසිතරමක අපහසුයක්ද දැනේ. සිත පිට නොයයි. සක්මනට ප්‍රිය කරමි. වැඩිදුර උපදෙස් දෙන මෙන් තා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වහන්සේට නිදි නිරෝගී සුවය දීර්ඝායසත් ලැබේවායි පතමි.
මේ මෙතෙන්දී හැබැයි සක්මන දැන් ඒ කියන්නේ සක්මනේ ඔය මට්ටමට එනවා කියන්නේ හිතන්න නිකන් කැහක් නිකන් පියවිගෙන යනවා වගේ යනවා, නැත්තම් පැත්තම අඳුරු වෙගෙන වගේ යනවා, නිදි මතක් දැනෙනවා වගේ එනවා. ඔය මට්ටම කියන්නේ ඇත්තටම හිත සමාධි වේගන එන්නේ දැන් සක්මන හරහා. එතකොට සක්මනේම යදනවා වෙනුවට එක්කෝ අපිට පුළුවන් සක්මනේ කෙළවරේ හිටගන්න, හිටගෙන එහෙම්ම හිතට ටිකක් සමාධිමත් වෙන්න ඉඩ දෙන්න. මොකද සමාධියක් හැදෙන වෙලාවට අපි ඕක බාධා කරන්න අවශ්‍ය නැහැ. එතකොට අපිට තියෙන්නේ එක්කෝ එහෙම්ම හිටගෙන පොඩ්ඩක් හිතට සමාධි වෙන්න ඉඩ දෙනවා. මේ සමාධිමත් භාවය අපිට ඊළඟට පාවිච්චි කරන්න පුළුවන් විපස්සනාව සඳහා. එහෙම නැත්නම් මේ ළඟනම් තමන් මේ පරයන්ක භාවනා කරන්නේ, පරයන්ක භාවනාවට ගිහිල්ලා එතන වාඩි වෙලා භාවනා කරන්නත් පුළුවන්. කියන්නේ ක්‍රම දෙකකට යන්න පුළුවන්. එකක් තමයි සක්මනේම හිටගෙන බලන්න පුළුවන් තමන්ගේ හිත සමාධිය වෙනවද කියලා. මේ හිටගෙනම අපිටම ආනාපාන සතිය නම් සාමාන්‍යයෙන් පුරුදු එක්ක ආනාපානෙට හිත ගන්න පුළුවන්. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම භාවනාවට නම් පුරුදුලා තියෙන එක බලන්න පුළුවන්. දැන් හිතේ සමාධිමත් භාවයක් ඇති වෙලා තිනවා. සමහරවිට මේ දෙකමත් නොකර පොඩ්ඩක් හිතට හිත මොකද්ද කරන්න කියලා බලන්නත් පුළුවන්. හිත සමහරවිට බොහොම සංසිඳිලා ගැඹුරට වගේ ගිහිල්ලා සමාධිමත් වෙලා ඉන්නත් ඉඩ තියෙනවා. දැන් එහෙම නැතුව හිතගෙන ඉන්න එක අමාරු නම් එහෙම මේ වාඩි වෙලා මේ පරයන්ක භාවනාවට පටන් ගන්නයි තියෙන්නේ.
පූජනීය ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. භාවනාවේදී මා ලැබූ අත්දැකීම් පහත දක්වමි. ආශ්වාස හුස්ම රැල්ල කෙටි බවද ප්‍රශ්වාසයේ දීර්ඝ රැලි වශයෙන් තට්ටු වශයෙන් පිටවීම අත්දැකීමි. භාවනාවට වාඩි වී ටික වේලාවකින් ශරීරයේ ඉතා තද බව බර බවද පොළවට තද වී පවතින බවද දකිමි. වරින් වර විවිධ ආලෝකයන් පෙනෙන නමුත් ඒවා ගැන නොසිතමි. නාසිකාග්‍රය ගැන සිහියෙන් බලන විට අනික් නාසය ගැන කිසිදු දැනීමක් නැත. හුස්ම ඇතුළුවීම පිටවීම එකම නාසිකාවකින් සිදුවේ. හුස්ම රැල්ල සිහිකරන විටදී සිත අරමුණෙන් පිට යන නමුත් ඒ බව හැඟෙන බැවින් නැවත අරමුණට ගනිමි. ටික වේලාවක් භාවනාවේ සිටන විටදී ශරීරයේ නැමෙන ගතියක් දැනේ. නැවත පිට කෙලින් කරගතිමි. මෙම පිටබඳව තවදුරටත් උපදෙස් ලබා දෙමින් තා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
හොඳට කළා තේනවා. බලන්න අර මෙහෙම නැමීගෙන යනවනම් ඒක එක පාටම මේ ඍජු වෙන්න යන්න එපා, කෙලින් කරන්න යන්න එපා. එතකොට අර භාවනාවට බාධා වෙනවා. ඒ නිසා භාවනාවට බාධා නොවන විදිහට බොහොම පොඩ පොඩ ක්‍රමානුකූලව නැවතත් කය මේ ඍජු කරගන්න. ඔක බාධාවක් වෙනවා නම් ඒ කියන්නේ දිගටම මේ தත්ති තියෙනවා නම් මේ ආසනයක් පාවිච්චි කරාට වරදක් නැහැ. ආසනේ හොඳට කියන්නේ ඍජු ආසනයක් වෙන්න ඕනේ. හොඳට පිට හේතු කරගෙන ඉන්න පුළුවන් ආසනයක් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක කළා තියෙන හොඳයි. ඒ කියන්නේ අපිට ඇතැම් වෙලාවට තමයි ඒ කියන්නේ දැන් අපි හිතන්නේ නම් සාමාන්‍යයෙන් නාසික මේ නාස් කුහර දෙකෙන්ම මේ හුස්ම පිට වෙනවා ඇතුල් වෙනවා කියලා. නමුත් හොඳට කෙනෙක් පරීක්ෂාකාරීව හොඳට මේ විදිහට සතියෙන් බලනකොට සමහරවිට මේකේ වෙනස්කම් දැනගන්න පුළුවන්. දැන් මේ දැනගෙන තියෙනවා වගේ සමහරවිට හුස්ම මේ ඇතුල් වෙන්නේ එකම නාස් පුඩුවකින් පිට වෙන්නේ තේ නාස් පුඩුවෙන්ම. සමහරවිට ඒකකින් ඇතුල් වෙනවා ඊළඟ වෙනත් ඒකකින් පිට වෙනවා. නැත්නම් දෙකෙන්ම ඇතුල් වෙනවා දෙකෙන්ම පිට වෙනවා. මේ වගේ යම් යම් වෙනස්කම් තියෙනවා. ඉතින් ඒවා ඇත්තම දැනගන්න පුළුවන් වෙන්නේ මේ වගේ හොඳට සතිය දියුණු වෙනකොට තමයි. ඒ නිසා දැන් හිතේ එකඟතාවයක් පෙන්වුම් කරනවා. ඒ වගේම සතියේ වර්ධනයක් තියෙනවා. තව දිගට කරගෙන යන්නයි තියෙන්නේ.
පූජනීය ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන ආරම්භයේදී වම දකුණ ඔසවනවා තබනවා ආදී පිළිවෙලින් මෙනෙහි කිරීමෙන් පසුව පාදයන් පොළවේ ගැටීමේදී දැනෙන ධාතු ලක්ෂණයන් හඳුනා ගනිමි. ආරම්භයේදී ඒවායේ පෞද්ගලික ලක්ෂණ වැටහුණද පසුව ඒ සියල්ලම පොදු ලක්ෂණසේ එකට සම්තතියක් ප්‍රවාහයක් ගලණයක්සේ වැටහේ. මේ අවස්ථාවේදී භාවනාවේදී කියා භාවනාදී ක්‍රියාවන් හඳුනා ගන්න සිතත් නාම රූප වශයෙන් වෙන්කර බැලීම සුදුසුද? මේ විදර්ශනාවට පාදක කරගන්නේ කෙසේදයි පහදා දෙලස ගෞරවණීය ඉල්ලා සිටිමි.
අපේ හිතලා කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපි උමු දැන් පොදු ලක්ෂණ මතු වෙනවා. ඒ කියන්නේ දැන් ඉසලා අපි හොඳට අපි උමු ධාතු ලක්ෂණ මතු කරගෙන ගියා, පිටතර බැලුවා. දැන් විස්තර වෙනකොට දැන් මේ හැම එකේම තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක්. දැන් මේ හැම එකක්ම වෙනස් වෙනවා. මේ හැම එකක්ම ඇතිලා නැතිලා යනවා. අපි දුමු තද ගතියක් වුණත් ඔන්න කලින් තිබුණ නෑ, ඔන්න දැන් හටගත්තා, ඊනට නිරුද්ධ වෙලා ගියා, නැති වෙලා ගියා. ඊනට රසනේ ගතියක් මුලින් තිබුණේ නෑ, දැන් හටගත්තා, ඊනට නැති වෙලා ගියා. සිසිල් ගතියක් වුණත් මුලින් තිබුණේ නෑ, දැන් හටගත්තා, නැති වෙලා ගියා. අපි දුමු බර ගතියක් ඔන්න මුලින් තිබුණේ නෑ, දැන් හටගත්තා, නැති වෙලා ගියා. මේ විදිහට අර මේ හැම එකේම පොදු ස්වභාවය දැකගනිමින් යන්න. මේ දැකගනිමින් යෑම හරහා ස්වාභාවිකවම Tamanට වර්ධනය වෙන්නේ අතනම ත්‍රිලක්ෂණයක්. ස්වාභාවිකවම ටික ටික මේ පොදු ලක්ෂණ වලට තමයි එන්නේ. මෙතෙන්දී ඇත්තටම පොදු ලක්ෂණ මතුවෙනකොට අපේ දැන් මේ පොදු ලක්ෂණ හඳුනා ගැනීම විතරක් නෙමෙයි. අපි ඊට මෙහාදී තියෙන ධාතු ලක්ෂණ හඳුනා ගැනීමත් මේ නාම රූප වශයෙන් දැක ගන්න පුළුවන්. නමුත් ඒක කියන්නේ අපි හිතලා දැන් අර පොතේ තියෙන නිසා මේ නාම රූප මෙහෙමයි, නාම කොටස් මෙන්න මේවා, රූප කොටස් මෙන්න මේවා කියලා ඉතින් ඒක කියලා තියෙන නිසා අපි මෙතෙන්දී ඒ පොතේ දැනුම පාවිච්චි කළා මේ යන වැඩේට බාධා කරගන්න එක සුදුසු නැහැ. එකන අපි තේරුම් ගන්න තියෙන්නේ අපි පොත් බලලා බණ අහලා ඒ ගන්න සුතමේ ඥානයත් අපිම හිතලා ගන්න චින්තාමේ ඥානයත් කියන්නේ පැති දෙකක්. ඊළඟට භාවනාමය ඥානයක් කියන්නේ හාත්පසින් වෙනස් පැත්තක්. භාවනාමය ඥානයකදී අපි බොහොම නැවුම් බවක් තියෙන්න ඕනේ. අපේ හිතේ බර කරගෙන හිර කරගෙන යන්න බෑ. මෙතෙන්දී අපි බොහොම සරල මනසක්, සැහැල්ලු මනසක්, ඒකාග්‍ර වෙච්ච හිතක් කරා තමයි යන්නේ. එතකොට අපි මේ දේවල් දැකගනිමින් යනවා. තේරුම් ගන්න තියෙන්නේ අපි මේවල් දැකගනිමින් යනකොට දැන් තව තව හිත සරල වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා නම් අපිට තොරතුරු රාශියක් තිබුණා. පඨවි ධාතුවක් තියෙනවා, ආපෝ තේජෝ වායෝ මේ ඔක්කොගෙම ධාතු ලක්ෂණ දැන් මතුවෙනවා. දැන් ටිකක් ඉතින් කපත්තකින් බලනවා ටිකක් සංකීර්ණයි වගේ. නමුත් දැන් ඔන්න පොදු ලක්ෂණ ටික මතුවෙනකොට මේ සංකීර්ණතාවයේ වෙනුවට දැන් එන්නේ හැමතැනම මේ ඇතිවීමක් නැතිවීමක්. පඨවි ධාතුවේ ඇතිවීමක් නැතිවීමක්, ආපෝ ධාතුවේ ඇතිවීමක් නැතිවීමක්, තේජෝ ධාතුවේ ඇතිවීමක් නැතිවීමක්, වායෝ ධාතුවේ ඇතිවීමක් නැතිවීමක්. එතකොට මේ මුළු සක්මනම දැන් කෙනෙක් අත්දකින්නේ ඇතිවීම නැතිවීම රාශියක් පමණයි. එතකොට යන්නේ එක පැත්තකින් අර සංකීර්ණ භාවයේ ඉඳන් සරල භාවයට. එතකොට අපි මේ වෙලාවේදී අපි මොනවා හරි හිතනවා කියන එක සුදුසු නෑ. ඒ නිසා හිතන්න එපා. මේ හොඳ දැකගනිමින් යන්න. මේ ඇතිවීම නැතිවීම ස්වභාවය හිතට හොඳට කාවදින්න දෙන්න. හැබැයි මෙහෙම යනකොට නිකන් ක්ෂණිකව සමන්ට තේරුණා තා මේ මෙතෙන්දි මේ දැනීම අපිටම නැත්තම් මේකේ තියෙන ධාතු ස්වභාවය රූප පැත්ත මේක දැනගන්නාස්ත නාම පැත්තක් කියලා නිකන් ක්ෂණිකව වැටුණාට කිසි වරදක් නැහැ. ඒ වගේම අපිටම මේ ඇතිවීම නැතිවීම ස්වභාවය බලබලා යනවා. මේක මේ අනිත්‍යයි නේද කියලා නිකන් වැටුණාට ඒකෙත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ හිතලා ගන්නවා නෙමේ, හැබැයි මේ කාර්යයේ යෙදීම හරහා ඒ කාර්යය තුළ හොඳට নিমগ্ন වීම හරහා පහළ වෙන ප්‍රඥාවක් වශයෙන් ඒක නිකන් වචන වලින් ෂණික පිට වුණාට වරදක් නැහැ. ඒක තමයි තේත්වම සාමාන්‍ය විපස්සනාවේදී වෙන්නේ. ඉතින් ඒකට ඉඩ හරින්න ඒ මිසක් අපි ඌමනාවෙන් හිතලා මේ හිතින් තර්ක කරන්න මේ වෙලාවේ සුදුසු නැහැ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගරුතර ස්වාමීන් වහන්සේ, ආනාපාන සති භාවනාව වඩද්දී ඍජුව තබාගත් කය ටික මොහොතකදී පෙරපසට හෝ පසුපසට බරවන බව දැනෙන විට නැවතත් ඍජුව කය තබා ගැනීමේදී ශරීරයේ සෙලවීම භාවනාවට බාධාක් වන්නේද? ඒ නැවත මුල සිට භාවනාව වැඩිමක් වෙනවාද?
ඔව්, ඒක තමයි කලනුත් කිව්වේ. ඒ කියන්නේ අපි සමහර වෙලාවට ඇඟ එක්ක නිකන් සම්පූර්ණයෙන්ම කඩන්කට එන්න පුළුවන්. නැත්තම් ඇල වෙන්න හරි මොනා හරි වෙන්න පුළුවන්. එතෙන්දී තමන් පරිස්සම් වෙන්න ඕනේ. දැන් ඒ කියන්නේ භාවනාව කඩා ගන්න නැතුව මේ කරගෙන යන වැඩේට බාධා නොවන විදිහට බොහොම සෙමින් මේ කය නැවත සකස් කරගන්න පුළුවන් නම් ඒක තමන්ගේ දක්ෂතාවය. නමුත් අපි එකපාරටම දැන් මේ ඔන්න භාවනාවත් කිරීගෙන යනවා, තමන් පස්සේ බලනකොට තේරෙනවා මේ කය දැන් පහත් වෙලා කියලා, එක පාටම ඍජු වෙන්න ගියොත් අන්න අපේ අර හදාගෙන ගිය සමාධිමත් බව කැඩෙන්න පුළුවන්. ඒ නිසා තමන් පොඩ්ඩක් බලන්න කොහොමද මේ සමාධියට අඩු බාධාවක් වෙන්නේ. අතරම ඉතින් මේක සලවද්දී ආයේ අපි මේක ගන්නකොට පුංචි බාධාවක් වේවි. ඒක ඉතින් වළක්වන්න අමාරුයි. නමුත් මේ වෙන බාධාව අවම කරගන්න උත්සාහත් වෙන්න. අපි සමානාට පුළුවන් අපි තුම ආනාපාන සතිය නම් වඩන්නේ අපි අරමුණ දිහාම බලන් ඉන්න. ආස්වාස ප්‍රසවාස දිහාම මෙහෙම බලන් ඉඳද්දී ඇත්තකින් නිකන් හොරෙන් වගේ අපි කය පොඩ්ඩක් සකස් කර ගන්නවා. හැබැයි අවධානයේ තියෙන ආනාපාන සතියත් එක්ක. ඔයගේ උපක්‍රම හරහා අපිට පුළුවන් මේ කරගෙන යන වැඩේට ලොකු බාධාවක් නොවන විදිහට කය සකස් කර ගන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඊළඟ ප්‍රශ්නය. පරයන්ක භාවනාවේදී හුස්ම සංසිඳීගෙන එන විට යටිපල්ලේ සිට දනහිස දක්වා දර දඬු වේ. මේ භාවනාවේ වරදක්ද නැත්නම් ධාතුගුණ ඉස්මතු වීමක් ද යන්න පැහැදිලි කර දෙන්නස ඉතා ගෞරවයෙන් වහන්සේගෙන් ඉල්ලා සිටිමි.
කාගෙත් දන්නේ ප්‍රශ්නේ නේද? විස්තරේ පොඩ්ඩක් තව ටිකක් දැනගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ අපිට සමහර ලාවට ඒ කියන්නේ උඟා ධාතු පැත්ත මතු කරගන්න පහසුයි. තව ටිකක් මේ හුස්ම රැල්ල සියුම් වුණාට පස්සේ එහෙම නැත්නම් අපි හිතමු ටිකක් යන අතර වාරයේදී ওই වගේ නිකන් හිරවීමක් තදවීමක් වෙනවා නම් සමහරට අපේ ඉරියව්වේ යම් තියෙන දුර්වලතාවයක් නිසා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඉරියව්වේ වාඩි වෙනකොට අපේ කොහෙ හරි නිකන් පාද හිර වෙලා තද වෙලා අපි අපහසු ඉරියව්වක නම් ඉන්නේ සමහරවිට එතෙන්දී මේ ටිකක් දුර භවනා වැඩිගෙන යනකොට මේවා හිරි වැටීම් වෙන්න පුළුවන්. මේ යම් බාධාවක් එන්න පුළුවන්. නමුත් මේක කාලයක් යනකොට අපි තමු ආනාපාන සතිය එක්ක යනවා, හොඳට හුස්ම රැල්ල සංසිඳනවා, සංසිඳලා අපි හිතමු හොඳට තැම්පත් වෙලා දැන් සමාධිමත් වෙලා තියෙනවා. ඔන්නේ වෙලාවේදී අපිට මේ ධාතු ලක්ෂණ මතුවෙනවා නම් ඒක වඩා හොඳයි. මොකද එතකොට අර සමාධිමත් හිතක් දැන් අපි සතුව තියෙන නිසා මේ මතුවෙන ලක්ෂණ බොහොම හොඳින් දැක ගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් බලන්න මේ ඉරියව්වේ යම් අඩුපාඩුවක් තියෙනවද කියලා. පොඩ්ඩක් තමන් පවත්වන ඉරියව්ව මොන වගේද? නිකන් අපි තුමු මේ මේ අත්දැකීම නිතර නිතර එනවද? නිතර නිතර එනවා නම් මේ පාදය මොකක් හරි මම තියන් ඉන්න රටාව වෙනස් මේ මේ සුදුසුද කියලා චුට්ටක් බලලා ඒ පොඩි ඉරියව්වේ වෙනස්කමක් කරලා බලන්න මේ තව දුරටත් ආනාපාන සතිය ඉස්සරහට යනවද කියලා. ආනාපාන සතියේ සෑහෙන ගැඹුරට ගිය තරමට අපිට 10 ලක්ෂණ හොඳින් දැක ගන්න පුළුවන්.
පූජනීය ස්වාමීන් වහන්සේ ළඟ ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්සේ, පසුගිය වර්ෂයේදී ස්වාමීන් වහන්සේලා දේශනා කරන ලද සීලවන්ත සූත්‍රයට අනුව සිල්වත් යෝගාවචරයා විසින් ඍජුවම පංච උපාදානස්කන්ධය අනිච්ඡාතාදී වශයෙන් 11 ආකාරයට විදර්ශනා කර නන්දම දේශනා කරන ලදී. මෙම භාවනා ක්‍රමය විදර්ශනා පූර්වාංගම සම්මතය වශයෙන් හැඳින්වීම නිවැරදියයි සිතමි. එසේනම් විදර්ශනාවෙන් පසුව සමතේ වැඩිම සඳහා මෙය පාදක කරගන්න අන්දම පැහැදිලි කරන්න. එසේ සමතේ වැඩිීමේදී විදර්ශනා මානසිකාරයේ පවත්වන්නේ කෙසේදයි පහදා දෙනුනේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ඔව්, ඇත්තටම මේ සූත්‍රය ටිකක් ඒකට බරගතියක් තියෙනවා. මොකද කෙලින්ම සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ සිල්වත් වුණාට පස්සේ ඍජුවම මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ කියලා මේ විදිහට අර ත්‍රිලක්ෂණය බලන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම මෙහෙමම ඇත්තටම අපි කරන්න කියලා නම් සමහර වෙලාවට තියෙන සම්පූර්ණම මේ ශුෂ්ක විදර්ශනාව කියලා අපි මෙනෙහි කිරීමක් එක්ක යන ක්‍රම තියෙනවා. මොකක් වෙලාවට හැබැයි ආනාපාන සතිය එහෙම මුල් කරගෙන යනකොට සමතේ ටිකක් ගෑවිලා තමයි යන්නේ. මොකද ආනාපාන සතිය සමතේටත් යොදා ගන්නවා, විපස්සනාවටත් යොදා ගන්නවා. ඒ නිසා ආනාපාන සතිය යම් කෙනෙක් වඩනවා නම් එතෙන්දී අපිට සම්පූර්ණයෙන්ම සමතය බිඳුවක්වත් වැඩිලා නැහැ කියලා කියන්න බෑ. කායानुපස්සනා මට්ටමේදී සෑහෙන දුරට සමතයක් වැඩෙනවා. අපි තන්න දැන් සතෝ වාස සති සතෝ පස්ස සති කියලා කියනකොටම කෙනෙක් හොඳට මේ සතිමත්ව හුස්ම ගන්නවා, සතිමත්ව හුස්ම හෙලනවා. ඊනාට අපි තුමු දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති රසං වාස සන්තෝ රසං අස සාමිති පජානාති ඔය වගේ මට්ටම් වලට එනකොටත් සෑහෙන කෙනෙක්ගේ හිතේ ඒකාග්‍ර බවක් තියෙනවා. එහෙම නැතුව අපිට ඇත්තම මේ ළඟ තියෙන ආස්වාස දෙකක වෙනස්කම් දැක ගන්න බෑ. මොකද ළඟ තියෙන ආස්වාස දෙකක වෙනස්කම් දැක ගන්න නම් හිතේ සමාහිත බවක් තියෙන්න ඕනේ, සමාධිමත් බවක් තියෙන්න ඕනේ. ඒ නිසා මෙතෙන්දී අපිට මේ ත්‍රිලක්ෂණයේ වැටහීම ඊට පස්සේ සිද්ධ වෙවි. ඒ නිසා අපිට මුලදී මේ වගේ අර තමන් අත්දකින මේ මූලකමටහනේ සියුම් ලක්ෂණ දැනගන්නවා කියන්නේ එතන ඇත්තටම සමත පැත්තක් තියෙනවා. ලක්ෂණ දැනගැනීම පැත්තෙන් අපි හිතමු ධාතු ගුණ මතුවෙනවා නම් එතෙන්දී විපස්සනා පැත්තකුත් තියෙනවා. ඒ නිසා හරි අමාරුයි කියන්න මේ සූත්‍රය අපි පාදක කළා දේශනාමාලාව පැවැත්වුව පමණින් අපි මේ ශුෂ්ක විදර්ශනාවක් සඳහා කට්ටි යොමු කළා කියලා කියන්න අමාරුයි. ඒ නිසා මේක අපි අර පාදක සූත්‍රයක් වශයෙන් ගත්තා, විශේෂයෙන්ම විපස්සනාවට සෑහෙන අත්වැලක්ේ හරහා සැපයෙන නිසා. නමුත් එතනින් අදහස් කරන්නේ නැහැ අපි කිසිසේත්ම සමතය අමතක කළ යුතුයි, සමතය අතහැරලා කෙලින්ම විපස්සනාවකින්ම පටන් ගත යුතුයි කියලා කිසිම අදහසක් නැහැ. ඒ නිසා හුඟක් වෙලාවට අපි නිසරණවනේදී අපි ආනාපාන සතියෙන් නැත්තම් පිම්බි මහකලීමෙන් පටන් ගන්නකොට ඇත්තම සමතයක් කරහා තමයි යන්නේ. ඒ නිසා සම්පූර්ණයෙන්ම අපිට කියන්න බෑ මේක මේ විපස්සනා පුබ්බංගම සමතයක් යනවා කියලා නම් කියන්න බෑ. අපිට කියන්න වෙන්නේ එක පැත්තකින් නම් කියන්නේ සමත පුබ්බංගම සමතය මේ සමත පුබ්බංගම විපස්සනාවක් යනවා කියලා. මොකද ආනාපාන සති සූත්‍රයේදී නැත්තම් අපිටම සතිපට්ඨාන සූත්‍රයේදී ආනාපාන සතිය මුල් කරගෙන යම්ස කෙනෙක් වඩනවා නම් මේ හැම එකෙදීම මුල් කොටස් ටික කායानुපසනා කොටස් ටිකේ සෑහෙන්න සමත ප්‍රදේශයක් තියෙනවා. හොඳට හුස්ම රැල්ලේ හිත තැම්පත් කරනවා. හොඳ අපි ඊටව අනිත් දේවල් ඔක්කොම අතහැරලා මේ හුස්ම රැල්ලේ මේ හිත සමාධිමත් කරනවා. එතන සෑහෙන සමත ස්වභාවයක් සමනයටපත් වීමක් තියෙනවා. අනිත් එක අපිටම කායानुපසනා කොටසේ හතරවෙනි පියවර වශයෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති කියලා. ඉතින් මේ පස්සම්බණය වෙනවා කියන්නේම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සංසිඳනවා කියන්නේ මේක එක පැත්තකින් සමනය වීමක් තියෙනවා. සමතේටපත් වීමක් තියෙනවා. ඒ නිසා සමත ප්‍රදේශයක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා අපි මේක සම්පූර්ණයෙන්ම විපස්සනාවක් මෙතන තියෙන්නේ කියලාත් කියන්න අමාරුයි. ඒ නිසා ඇත්තම මේ සමතය විපස්සනාවයි කියලා හරි අමාරුයි මේ ඉරක් ගහලා වෙන් කරගන්න. ඉතින් මේ දෙකම ඉතින් අපිට අවශ්‍යයි. දෙකම ඉතින් වැඩෙන ප්‍රමාණයට අපි බාර ගන්නයි තියෙන්නේ. ඉතින් තවත් පැත්තකින් කියනවා නම් අපි හිතමු යම්සි කෙනෙක් විපස්සනාවම මුල් කරගෙන යනවා කියලා අපි තුමු සමහර ක්‍රම තියෙනවා. ඒ වැඩි ඇත්තටම හුඟක් විතරට වෙන්නේ මෙනෙහි කිරීමක් ඉස්සරහට අරන් තමයි යන්නේ. ඒ කියන්නේ අපි තුමු දෙයක් දකින්නකොට දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරනවා. දැනෙනකොට දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා. අපි තුමු කෑමක් කනකොට ඔන්න මේ අත ඔසවනවා ඔසවනවා ගෙනිනවා ගෙනිනවා දැනෙනවා දැනෙනවා විකනවා විකනවා ගිරිනවා ගිරිනවා මේ සම්පූර්ණ අර මුළු ක්‍රියාදාමයේම මෙනෙහි කිරීමක් කරා තමයි ශුෂ්ක විපස්සනා ක්‍රමවලදී යන්නේ. දෙඟක් කාලාට අපි ඒච්චරම මේ සුෂ්ක පැත්තක් යන්නේ නැහැ. අපි ඒ වෙනුවට ටිකක් සමතයත් ලං කරන් යන්නේ. ඒ නිසා මම හිතනවා මේක අපි නැවත සමතේට හැරවීමක් අවශ්‍ය නැහැ. සමතේ ටිකක් ගෑවිලයි ගිහිලා තියෙන්නේ. හැබැයි යම්ස කෙනෙක් අපි දෙමන හොඳට විපස්සනාවක් වැඩුණා නම් ඒ අයට යන්න අවශ්‍ය නම් මේ සමත භාවනාවක් කරා. ඒ කියන්නේ අපි තුමු දැන් එයාට කැමැත්තක් තියෙනවා නම් එතමු සමත භාවනාවක් කරන්න සමත සමාධියක් අත්දැක ගන්න. එතකොටත් ඉතින් හැබැයි ආනාපාන සතිය හරහාමත් යන්න පුළුවන්. අපි තුමු දැන් ආනාපාන සතිය හරහා විපස්සනාවකටත් යනවා. අපි තුමු ආලෝක ස්වභාවයකුත් මතුවලා තියෙනවා නම් අර හුස්ම රැල්ලේ ගති ලක්ෂණ බලන්නේ නැතුව වේදනාවන් දිහා බලන්නේ නැතුව මේක සිද්ධ වෙන විපරිණාමය බලන්නේ නැතුව අර පැමිණලා තියෙන ආලෝක ස්වභාවය දිහා බලන්න පුළුවන්. ඒක දිහා බලාගෙන ඉන්නකොට අර කලින් විස්තර කරා වගේ ඒ හරහා හිතේ සමාධිමත් බවක් ඇති වෙලා ඒක තුලට නිකන් බහිනා වගේ වෙලා එතෙන්දී අපිට මේ සමත සමාධියක් අත්දැක ගන්න අවස්ථාව තියෙනවා.
පූජනීය ස්වාමීන් වහන්සේ ඊළඟට තව ප්‍රශ්න දෙකක් යොමු වෙලා තියෙනවා. මේ ප්‍රශ්න දෙකම භාවනාවට සම්බන්ධ නැති මූලධර්ම ගැටලු දෙකක්. ඒ දෙකත් කියන සම්ස. තිරසන්නයි ස්වාමීන් වහන්සේ බුද්ධ දේශනාවට අනුව සබ්බේ සංඛාරා අනිච්චා යන්නෙන් දැක්වේ. නමුත් අතීත කරුණු අප මතකයට නැගී අතීත කරුණුද අනිත්‍ය වේ නම් ඒ අපිට මතකයට නැගෙන්නේ කෙසේද? කාර්ණිකෝමේ පහදා දෙලසු තිරු පූජනීය ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිමි.
අතීත කරුණු අනිත්‍ය නම් මතකයට නැගෙන්නේ කොහොමද?
එහෙමයි ස්වාමීන් වහන්ස.
අතීත කරුණු අනිත්‍ය මතකයට නැගෙන්නේ කොහොමද? එතන ඇත්තම අතීත සිද්ධිය අපි අතීත සිද්ධිය සම්බන්ධ යම් යම් ඡායාවන් යම් යම් සතහන් තමයි මතකෙට නැගෙන්නේ. ඒ මිසක් මේ අතීත සිද්ධිය දැන් සිද්ධ වෙනව නෙමෙයි. අපි හිතමු දැන් අද උදේ දැන් ඔහ අපි දැන් මේ පැයකට දෙකකට කලින් දැන් මේ පිටුන් දාන්නේ වෙලඳ දාන්නේ මේ ආහාර ගත්තා. ආහාර ගැනීම ගැන දැන් මෙනෙහි කරන්න පුළුවන්. හිතට ගන්න පුළුවන්. දැන් එතනින් අදහස් වෙනවද මේ අතීත සිදුවීම දැන් වෙනවා කියලා? දැන් වෙන්නේ නැහැ. ඒක දැන් වෙලා ඉවරයි. ඒ වෙච්ච සිදුවීමේදී අපි කරපු කියපු දේවල් යම් සංඥා ආකාරයෙන් දැන් හිතේ නිකන් මතකයක් තියෙනවා. ඒ මතකේ හුදු මායාවක් තමයි. ඉතින් මේක මේ හිතින් හදාගත්ත දෙයක් මිසක් ඒක දැනට තියෙන දෙයක් නෙමෙයි. ඒක දැන් ඒක වෙලා අවසානයි. දැන් වර්තමානයේ ඒක නැහැ. නමුත් මේ වෙච්ච සිදුවීම හරහා අපේ තියෙන يعني කෙලෙස් වලට සාපේක්ෂව එහෙම නැත්නම් අපේ හිතේ තිබිච්ච යම් යම් ස්වභාවයට සාපේක්ෂව ඒ අපි කටයුත්ත කරනකොට යම් යම් සංඥාවන් යම් යම් නිමිති අපේ හිතේ තැම්පත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිමිති කියන්නේ මේ සිදුවීම නෙමෙයි. මේ සිදුවීම කරද්දී ඒ අපි අත්දැකීම් වලින් උකහාගත දෙයක් විතරයි මෙතන තියෙන්නේ. ඒ සංඥා ගොඩ, ඒ නිමිති ගොඩ තමයි අපේ හිතේ තැම්පත් වෙන්නේ. ඊළඟට ඔන්න අපි දුමු දැන් ඔන්න මතක් කරලා ගත්තොත් ඔන්න මම මෙන්න මේ ආහාරය වැළඳුවා. මේ ආහාරය අනුභව කළා. මෙන්න මේකනම් මේ ප්‍රණීතයි. මෙන්න මේකනම් ඒ තරම් ප්‍රණීත නැහැ කියලා ඔන්න දේවල් මතක් වෙන්න පුළුවන්. නමුත් ඒ වෙලාවෙ හිතේ අර ගත්ත සංඥා මාත්‍රයක් මිසක් මේක මේ සිදුවීම නෙමෙයි. ඒ නිසා සිදුවීම් හැම දෙයක්ම එතන එතන නැතිලා ඇතිලා නැතිලා යනවා. ඒ තියා සංඥා පවා ඔක්කොම එතන එතන නැතිලා ඇතිලා නැතිලා යනවා. දැන් අපි අර මතකයක් වශයෙන් අවදි කරනකොට ඒක ආශ්‍රිතව උකහාගත දෙයක් පමණක් නියන් ඡායාවක් වශයෙන් ඉතින් අපි මෙතෙන්ට මතුවෙනවා. නමුත් අපිට වෙන දුර්ලභතාවය තමයි අපි මේ ඡායාව ඇත්ත වශයෙන් සලකනවා. අපි මේ අතීතයේ සිදුවීම දැන් අපිට ඒ තරම්ම සජීවීව පේනවා. එහෙම නැත්නම් බොහොම තාත්විකව පේනවා. මේක මේ ඇත්තටම මේ මිනිස්සයා ඉන්නවා. මේ ඇත්තටම මේ දේ මම කරනවා. ඇත්තටම මේ අපිටම දැකපු දෙයක් නම් අහපු දෙයක් නම් මෙන්න මේ ඇත්තටම මේ දැකපු දේ තුල ඉන්නවා වගේ. අහපු දේ තුල ජීවත් වෙනවා වගේ වැටෙනවා. ඒ තරමට තීකාතකින් මුලා කිරීමක් තියෙනවා. ඒක ඇත්තටම බුදුරජාන් වහන්සේ සංඥාව මිරිඟුවකට උපමා කරන්නේ. දැන් ඒ උපමාවේ පවා අපි පොඩ්ඩක් හොඳට ගැඹුරට හිතලා බලනවා නම් දැන් මිරිඟුවක් කියුවහම අපිට තේරෙන්නේ නැත අපිට පේන්නේ ඇත්ත වශයෙන්ම වතුර තියෙනවා වගේ. හිතන්න අපි කවදාවත් මිරිඟුවක් දැකලා නැත්තම් අපි සමහරලාවට හොඳට පිපාසයෙන් ඉන්න වෙලාවක මිනිඟුවක් දැක්කොත් අපිට මේ මිනිඟුවක් කියලා අපිට කිසිම වැටහීමක් නැත්නම් අපි වතුර කියලා හිතලා ඒ දෙසට යන්න පවා ඉඩ තියෙනවා. ඒ තරම් මුලා කරන ස්වභාවයක් තියෙනවා. සංඥාවේ ඒ තරම් මුලා කරන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපි රැවටෙනවා මේක මේ ඇත්ත කියලා. නමුත් මෙතන තියෙන්නේ මවාපෑමක්. මෙතන තියෙන්නේ මුලාවක්. මෙතන තියෙන්නේ මේ නිකන් විද්‍යාවක් වගේ දෙයක් තමයි. ඒ නිසායි බුදුහාඳුරෝ කියන්නේ මේ ඔක්කොම සංඥාවන් කියන්නේ හුදු මිරිඟුවක් පමණයි. ඒකට මේ අතීතය ලෝමඳකට යන්න අවශ්‍ය නැහැ. ඒක තමයි අපි මේ පුළුවන් තරම් වර්තමානයේ ඉන්න කියලා කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඒකත් මූල ධර්ම ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පහදා දෙන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයට සම්බන්ධ කරගන්නේ කෙසේද? කායානුපස්සනාව තුළින් සතර සතිපට්ඨානයම වැඩෙන්නේ කෙසේද යනුවෙන් පහදා දෙන ලෙස කවුරුන් ඉල්ලා සිටිමි.
ඔව් ඇත්තටම ආරෂ්ඨාංග මාර්ගය ඇත්තටම අපිට මෙහිම කියන්න පුළුවන්. දැන් අපි හිතමු යම්ස කෙනෙක් භාවනාවක් වඩනවා. භාවනාවක් වඩලා අපි හිතමු දැන් එයා සෑහෙන මං ටිකක් ඉතින් ගැඹුරකට කතා කරතොත් අපි හිතමු එයා සෑහෙන කාලයක් තිස්සේ ඔන්න විපස්සනාවක් දියුණු කළා. හිතේ යම් පමණකට සංසිඳීමක් අත්දකින්නවා. කෙලසුන්ගෙන් තොරව ඉන්න පුළුවන් පොඩි හරි වෙලාවකට ගතියක් තේනවා. විනාඩි 5කට 10කට හෝ අපි හිතමු අනිශ්චිත ස්වභාවයක හිත නිකලස් තියන් ඉන්න පුළුවන් ශක්තියක් දැන් ලැබිලා තියෙනවා. හැබැයි තාමත් අපි හිතමු මේ தත්වය මේ මදි. ඉතින් මේ தත්වේ තාම හිත තියන් ඉන්න බෑ. තාමත් ඔන්න අපි හිතමු පරණ පුරුද්දට මේ කෙලස් වලට හිත යනවා. ඉතින් අපි හිතමු දැන් කෙලස් වලට හිත ගියාම මොකක්ද වෙන්නේ? දැන් මේ තනත්තා භාවනාව හොඳට අත්දකින්නවා නම් මේ හිතේ සංසිඳිච්ච වෙලාවේ, සංසුන් වෙච්ච වෙලාවේ, කෙලසුන්ගෙන් තොර වෙච්ච වෙලාවේ, හිත බොහොම නිදහස තියෙන වෙලාවේ එයා අත්දකින්න එක්තරා අන්දමක සුවයක්. එයා අත්දකින්න එක්තරා අන්දමක විවේක ස්වභාවයක්. කෙලසුන්ගෙන් තොර ස්වභාවයක්. ඒ වගේම ආතතියකින් තොර ස්වභාවයක්. නමුත් හිත කෙලස් වලට ගිහාම මොකක් හරි අරමුණක් ග්‍රහණය කරාම, මොකක් හෝ දෙයක් උපාදාන කරාම අර කලින් තිබිච්ච තත්ත්වය නැහැ. ඒ වෙනුවට හිතේ තියෙන ආතතිගත වෙච්ච තත්ත්වයක්. හිතේ තියෙන දුකක්, හිතේ තියෙන පීඩාවක්, හිතේ තියෙන පෙලීමක්. දැන් මේ හොඳට පෙළෙන ගතිය, පීඩාස්කාරී ස්වභාවය, ආතතිගත ස්වභාවය දැන් කෙනෙක් තේරුම් ගන්නවා. ඒක හඳුනා ගන්නවා. මේ පීඩාකාරී ස්වභාවය, දුක්ඛිත ස්වභාවය, තෙරපුන්න ස්වභාවය නැතම් පෙළෙන ස්වභාවය හඳුනා ගැනීම එක පැත්තකින් උන දුක්ඛ සත්‍යයක් වෙනවා. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය කියන්නේ පෙලීමක්, ඒක තියෙන්නේ දැවීමක්, තැවීමක්, පීලනට්ටෝ ඒ විදිහට ඉතින් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. එතකොට මේ දුක්ඛ සත්‍ය කියන එක හොඳට වටහා ගැනීම අන්න එතෙන්දී අපි නුවණින් කරන්න ඕනේ. ඒක පැත්තකින් අපි ඒක ප්‍රායෝගිකව කරන්න වෙනවා. ඒ කියන්නේ අර හිතේ අර වගේ උපාදානයක් සිද්ධ වුණාම මේ වගේ සිද්ධ වෙන මේ පෙලීම් ගතිය, ටිකක් රළු ගතිය, ඒ වගේමයි අර ඒක හිර වෙච්ච ගතිය, තද වෙච්ච ගතිය, අසහනකාරී ස්වභාවය අපි තේරුම් ගැනීමම ඔන්න දුක්ඛ සත්‍ය වටහා ගැනීමක් වෙනවා. ඊළඟට ඕක වටහා ගත්තා නම් ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? මේකේ හේතුව බලනවා. මොකද්ද එතකොට හේතුව? අන්න අහු වෙනවා. අපි හිතමු අපි මොකක් හරි අල්ලගෙන ඉන්නවා. මොකක් හරි දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් අපි බලාපොරොත්තුවත් යනවා මෙන්න මේ සිදුවීම මෙන්න මේ විදිහට විය යුතුයි කියලා අපේ හිතේ හදාගත්ත රාමුවක් තියෙනවා. නමුත් දැන් මේ සිදුවීම වෙලා තියෙන ඊට වඩා හාත්පසින් වෙනස් විදිහකට. අන්න අපි අර රාමුවක් අල්ලන් හිටියන නිසා අන්න අපි දැඩි ග්‍රහණයක් එතන තියෙනවා. ඉතින් මේ වගේ අපිට පොඩ්ඩක් විමසුම් නොවනකින් බලනකොට කෙනෙකුට වැටහෙන්න පුළුවන් මොකද්ද මේ දුකට හේතුව, මේ ආතතියට හේතුව, හිතේ හටගත්ත අසහනකාරී ස්වභාවයට හේතුව මොකද්ද කියලා අන්න බලනවා නම් අන්න කෙනෙකුට වැටහෙනවා අන්න මේ තියෙන උපාදානය, මෙන්න මේ තණ්හාව, තමහව තමන් අල්ලගත්ත ගතිය, තමන් හිතින් මවාගත්ත රටාව, තමන් හිරවෙච්ච රාමුව, මෙන්න මේ ටික අහුවෙන්න පුළුවන්. ඔන්න ඔය ටික අහුවෙනවා නම් අන්න තමන්ට තේරෙනවා මෙන්න මේක තමයි දුකට හේතුව, මේක තමයි දැන් මේ මතුලා තියෙන අසහනයට හේතුව, මේක තමයි දැන් මේ මතුලා තියෙන ආතතියට හේතුව. ඒක තේරුණා නම් ඊළඟට කරන්න තියෙන්නේ තමන් එතනින් අතහැරලා දාන්න. ඒ කියන්නේ ඒ රටාව තමන් හිරවෙච්ච ගතිය අතහරින්න වෙනවා. තමන් අල්ලගත්ත ගතිය අතහරින්න වෙනවා. තමන් උපාදාන කරපු ස්වභාවය අතහරින්න වෙනවා. ඉතින් මේක අතහැරියා නම් අන්න නැවතත් තමන්ට අර කෙලෙසුන්ගෙන් තොර ගතියකට, අනිශ්චිත ස්වභාවයකට, හිතේ නිදහස් භාවයකට, ආදතියකින් තොර ස්වභාවයකට යෑමේ අවස්ථාව තියෙනවා. එතකොට ආයිත් අපි අන්න එක පැත්තකින් නිරෝධ ස්වභාවයක් නැත්නම් ආතතිකින් තොර ස්වභාවයක්, නිවිච්ච ස්වභාවයක් තමයි එතන තියෙන්නේ. ඉතින් මේක තමයි ඊළඟට අපි වර්ධනය කරන්න තියෙන්නේ. ඉතින් මේ ක්‍රමය නිතර නිතර කරනවා නම් මොකද්ද අපි උත්සාහත් වෙනවා හිත කෙලසුන්ගෙන් තොරව ටිකක් ආතතියකින් තොරව අරමුණක ග්‍රහණය කිරීමකින් තොරව මෙන්න මේ අනිශ්චිත ස්වභාවය පවත්වන්න. ඒ පවත්වද්දිත් ඔන්න ආයෙත් ගිහිලා හිත මොකක් හරි අල්ල ගන්නවා, උපාදාන කරනවා, මේක හිර වෙනවා, ඒ හරහා ඔන්න ආතතියක් හැදෙනවා, පීඩාවක් දැනෙනවා. ඒක අපි දුකක් වශයෙන් තේරුම් ගන්නවා. ඒකට හේතුව දැකලා ඒක ඔන්න හේතුව අතහරිනවා. ආයෙත් අපි අතෙන්ට යනවා. ඉතින් මේ රටාව වැඩිමම ආරෂ්ඨාංග මාර්ගයේ වැඩිමමක් වෙනවා. මොකද අපි මේ හරහායි කටයුතු කරන්නේ. දුකක් තියෙන බව තේරුම් ගන්නවා, ඒකට හේතුව තේරුම් ගන්නවා, හේතුව අතහැරලා දානවා, නැවතත් අපි දුකෙන් නිදහස් ස්වභාවයට එනවා. ආයෙත් හිතේ කැලෙස් නිසා ආයෙත් දුකක් හට ගන්නවා, හේතුව මොකද්ද කියලා තේරුම් ගන්නවා, හේතුව අතහැරලා දානවා, ආයෙත් නිදහස් ස්වභාවයට එනවා. ඉතින් මේ දේ වඩනවා නම් මේ ආරෂ්ඨාංග මාර්ගයේ යෙදීමක් තමයි තියෙන්නේ. ඊට දෙවෙනි ප්‍රශ්නේ අහලා තිනවා, කායानुපස්සනාවෙන් කොහොමද සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ කියලා. ඇත්තම කායानुපස්සනාවෙන් සතර සතිපට්ඨානෙ වැඩීම කියන වචනෙට වඩා සුදුසුයි කායानुපස්සනාවේ ඉදිරිපත් කළා තියෙන යම් යම් කමඨහන් බුදුරජාන් වහන්සේ ඒ එකක් අරගෙන අපිට පුළුවන් තව ටිකක් ගැඹුරට වඩන්න. එතනින් ඔන්න සතර සතිපට්ඨානෙ වඩා ගැනීම හැකියාව තියෙනවා. උදාහරණයක් වශයෙන් ඉතින් පහසුවෙන් කියන්න තියෙන ආනාපාන සතිය. ආනාපාන සතිය සතිපට්ඨාන සූත්‍රයේදී බුදුහාඳුරුව පෙන්ලා තියෙන්නේ කායानुපස්සනා කොටසදී. නමුත් ඒ ආනාපාන සතියේ සතිපට්ඨාන කොටසදී පෙන්ලා තියෙන පියවර හතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සතිය ටිකක් මේ බහුලීකృత කිරීම හරහා හොඳට මේක නිවර්දිව තව තව වර්ධනය කරන ආකාරය ආනාපාන සති සූත්‍රයේදී තවත් සූත්‍ර රසකදී පෙන්නනවා. මේ අපිටම වෙන ගිරිමානන්ද සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, මේ වගේ තවත් සූත්‍ර ගණනාවකදී පෙන්නනවා කොහොමද මේ ආනාපාන සතිය 16 ආකාරකින් වඩන්නේ මේ සතර සතිපට්ඨානෙම ස්පර්ශ වෙන ආකාරයට. එතකොට මේ ආනාපාන සතිය හරහා කායනුපසනාවක් දිනු කරගන්න පුළුවන්, වේදනානුපසනාවක් දිනු කරගන්න පුළුවන්, චිත්තානුපසනාවක් දිනු කරගන්න පුළුවන්, ධම්මානුපසනාවක් දිනු කරගන්න පුළුවන්. ඒ නිසා අපි මේ කායනුපසනාවෙන් හතරම වැඩෙනවා කියන එක වෙනුවට අපිට තේරුම් ගන්න තියෙන්නේ කායනුපසනාවේ සතිපට්ඨාන සූත්‍රයේදී කායනුපසනාවේ පෙන්눔 කරලා තිබිච්ච මේ ආනාපාන සතිය හැබැයි වඩන්න හැකියාව තියෙනවා කෙනෙකුට අවශ්‍ය නම් මේ සතර සතිපට්ඨානයන්ම ස්පර්ශ වෙන විදිහට. හොඳයි, එතකොට අපිට ලැබිලා තියෙන මේ ලිඛිත ප්‍රශ්නේ පමණයි.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න අවශ්‍ය නම් අවස්ථාව තියෙනවා.
ස්ලයිස් ස්වාමීන් වහන්සේ, සයිනස් ඔය පැහැදිලි කරපු විදිහටමද චතුරාර්ය සත්‍ය භාවනාවට අපි යොදාගන්නේ?
එතන ප්‍රායෝගිකව ගන්න වෙන්නේ නම් ওই தත්වකින් තමයි. මොකද අපි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මොකද මේ මම මට දැනෙන විදිහ මම කියන්නේ. එතකොට දැන් සමහර ලාවට අපි අභිධර්මයේ අහරමේ අහා ගියොත් දැන් දුක්ඛ සත්‍ය කියලා ගත්තාම හුඟා පුළුල් පරාසයක් අහු වෙනවා. ඊළඟට හිතමු සමුදය සත්‍ය ගත්තොත් තණ්හාව කොටස තියෙන්නේ. නිරෝධ සත්‍ය ගත්තොත් නිවන පැත්ත තියෙන්නේ. ඊළඟට මාර්ග සත්‍ය වශයෙන් ආරෂ්ඨාංගික මාර්ගය තියෙන්නේ. නමුත් හිතන්න අපි භාවනානුයෝගයෙන් යනකොට භාවනාව හරහා විපස්සනාව හරහා විශේෂයෙන්ම මනසේ එන්නේ පැහැදිලි බවක්. මනසේ එන්නේ කැලිසුන්ගෙන් අඩු ස්වභාවයක්. ආතතියකින් තොර ස්වභාවයක්. හැබැයි එතන ප්‍රඥාවක් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රඥාව ඇවිල්ලා තර්ක මනසින් එන ප්‍රඥාවක් නෙමෙයි. අපිට පුළුවන් පොත්පත් බලලා තර්ක කළා හිතේ සංඥා ගොඩ ගහගෙන අපිට හදාගන්න පුළුවන්. ඒ තර්ක ඥානයයි ඒන තර්ක චින්තාමය ඥානයයි අර ෂණිකව මේ මොහොතේදී අපි ගන්නා ක්‍රියාමාර්ගයේ හරහා සතිය දියත් වීම හරහා ක්‍රියාත්මක වීම හරහා එන ප්‍රඥාව ඇතුළ ලොකු වෙන සත්‍යය.
ස්වාමීන් වහන්සේ දැන් අපි භාවනා කරනකොට එන ඔය මේ අපේ ඔය තෙරපි එතකොට අපේ මේ වේදනාවල් එතකොට හැකිලීම් ඒ ඔක්කොම අපිට
දුක්ඛ සත්‍ය තමයි. අත්‍තරම ඒ ඔක්කොම තියෙන දුක්ඛ සත්‍යයි. අත්‍තරම අපි භාවනා කරන්න පටන් ගනින්දි දුක්ඛ සත්‍යෙන් තමයි පටන් ගන්නේ. මොකද අපි හිතන්නේ දැන් ඔය සරලව අපි මේ අපිටම සක්මන් භාවනාවක් කරනවා කියලා. එතන පවා අපි අරමුණක් එක්ක ඉන්නවනේ. අරමුණක් එක පැත්තකින් දැඩිව ග්‍රහණය කරනවා කියලා පුළුවන් ඉතින්. මොකද අපි හිත එහා මෙහා යන්නේ නැති වෙන්න, අතීතේට අනාගතේට යන්නේ නැති වෙන්න අපි මේ වර්තමාන අරමුණේ හොඳට හිත ග්‍රහණය කරන්
ඉන්නවා. ඒකත් සමහර වෙලාවට
වේදනාවක් තමයි. ඔව්, එතෙන්දී ඔව්. මොකද ඒ කියන්නේ අපි මේ අරමුණ ග්‍රහණය කරලා තමයි මුලින් පටන් ගන්නෙ. නැත්තම් ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ අපේ හිතට අරමුණක් අවශ්‍යයි ඉන්න මුල් කාලෙදී. අරමුණක් සහිතව තමයි ඒක සාමාන්‍යයෙන් ඉන්නේ. ඉතින් අනිත් එක වෙලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් හිත ඇසුරු කරන්නේ සමිකර කෙලෙස් අරමුණු. අපි කමටහන් හරහා කෙලෙසුන්ගෙන් අඩු අරමුණු තමයි ගන්නෙ. ආනාපාන සතිය කියන එක කෙලෙසුන්ගෙන් අඩු අරමුණක්. ආතතියෙන් අඩු අරමුණක්. ඊළඟට සක්මන කියන එක කෙලෙසුන්ගෙන් අඩු අරමුණක්. ඒකට මේ අරමුණු වල අර අතීත අනාගත වල ගිහිල්ලා දැවෙනවා වෙනුවට මේ කෙලෙසුන්ගෙන් අඩු අරමුණ වල අන්න අපි මෙයාට රැඳෙන්න උගන්වනවා. හරිද? එතන දුකක් තියෙනවා. එතන පීඩාවක් තියෙනවා සාපේක්ෂව අඩුයි.
දැන් ස්වාමීන් වහන්සේ ඒක පුරුදු කරපුවාම අර සාමාන්‍ය ජීවිතේ එන කරදර ගොඩක් කරදරයි කියලා තේරෙනවා.
තේරෙනවා අනිවාර්යයෙන්. මොකද දැන් මෙතන අපි හුරු කරනවානේ මේ සැනසීමක්. මෙතන තියෙනවානේ එක්තරාන්දම දුක අඩු ගතියක්. එතකොට වර්තමානයේ ඉන්න තව තවත් උත්සාහත් වෙනවා.
මොකද ස්වාමීන් වහන්සේ ප්‍රැක්ටිකලි අපි දුක්ඛ සත්‍ය කියලා දැනෙන්නේ අපිට ඕවනේ.
අනිවාර්යයෙන්. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය කියලා එතකොට දැන් කියන්නේ දැන් මෙහෙමයි. ඕකස් උපමාවකින් කියනවා නම් අපි හිතන්න කවුරු හරි අපිටම මේ වඩු මහත්තයෙක් ගයක් හදන්න ගිහිල්ලා මාක් හරි කරන්න ගිහිල්ලා ඔන්න ඇණයක් ගන්න ලොකු ඇණයක් වැරදිලා. එතකොට මොකද කරන්නේ? එයා පාවිච්චි කරනවා ඊට වඩා සියුම් ඇණයක් අර බොරු ලොකු ඇණේ අයින් කරන්න. දැන් හැබැයි සියුම් ඇණේ ගිහිල්ලා තිරවුනොත් එහෙම ඊටත් වඩා සියුම් ඇණයක් පාවිච්චි කරන්න ඕනේ ඒක අයින් කරන්න. ඊටත් වඩා සියුම් ඇණයක් පාවිච්චි කරන්න ඕනේ ඒක අයින් කරන්න. අන්තිමට මේ පාවිච්චි කරන සියුම් ඇණේ අතින් උනත් අයින් කරන්න පුළුවන්. අන්නේ වගේ තමයි මෙතන දුක අඩුවීමක් වෙන්නේ. අපි මේ පාවිච්චි කරන්නේ ගොරෝසු භවයේ ඉඳන් සියුම් භවයට යන පාරක් තියෙන. ඉතින් අපි දැනට ඉන්නේ අපි අතීතේ අනාගතේ ඇසුරු කිරීම හරහා බොහොම රළු කෙලෙස් වල. ගොරහැඩි කෙලෙස් වල. නමුත් ඒ කෙලෙස් ස්වභාවයන් දැන් අඩු කිරීම සඳහා ඔන්න සෑහෙන දුක අඩු අරමුණක් අපි ඇසුරු කරන්න දෙන්නේ. ඉතින් ඒ අරමුණ හරිම මේ උදාසීන කරයි. බොහොම නිින්ද යන ගතියක් ඒ අරමුණේ තියෙන්නේ. මොකද ආනාපානය කියන එක නැත්තම් ඒ සැක් පිම්බීමක් හැකිලිමක් කියන එක නැත්තම් වම දකුණ කියන එක අර වගේ මේ හිත කෙලසන ගතියක් නැහැ. කෙලස් අඩුයි හැබැයි මේක ඒකාකාරී. හරි මේ ඒකාකාරී. ඉතින් හැබැයි ඒක හුරු කරන්න මේ හරහා දැන් හිතේ පහළ වෙනවා ප්‍රීති පැත්තක්. ඒක නිරාමිසයි කියලා කියනවා. දැන් අපිට සාමාන්‍යයෙන් එන්නේ සාමිස ප්‍රීතියක්. කියන අපිට මූ කාමයන් ඇසුරු කිරීම හරහා ලස්සන රූප දැකලා නැත්තම් ලස්සන සද්ද අහලා මිහිරි සද්ද අහලා එන්නේ ඔන්න ටිකක් රළු ගොරහැඩි ප්‍රීතියක්. ඊට සාපේක්ෂව දැන් මේ කිලස් අඩු අරමුණක ඇසුරු කිරීම හරහා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මේ නීවරණ යටපත් වීම හරහා ප්‍රීතියක් තියෙනවා. ඒ ප්‍රීතිය ඇවිල්ලා කියනවා නිරාමිසයි කියලා. ඒක මේ ඉන්ද්‍රියන්ගෙන් ආපු ප්‍රීතියක් නෙමෙයි. ඒ ප්‍රීතිය ඊළඟට පාවිච්චි කරනවා. ඒ මොකද මේ සමාධි සෝයාවක් අත්දකින්න මේ ප්‍රීතියක් තියෙනවා. ඒ ප්‍රීතිය පාවිච්චි කර කර අන්න අර අපි හිතිය ගොරෝසු ප්‍රීතිය වෙනුවට දැන් මේ නිරාමිස ප්‍රීතියට දැන් කෙනෙක් හුරු වෙනවා. එතන ඒ දැන් කෙලස් අඩු වීමක් වෙනවා ටික ටික. මේ නැත්තම් නිවරණ යටපත් වීමක් වෙනවා. ඉතින් අර එහෙම පාරක් තමයි ඉතින් බුදුහාඳුර පෙන්නලා තියෙන්නේ. ඔව්. හොඳයි. සර්වන් සන්න. ඔව් එහෙම කියන්න පුළුවන්. දුකක් තියනවා නැත්නම් දුකට හේතුකුත් තියෙනවා. සක්කාය දිට්ඨියත් එතරම් තියෙනවා. ඔව්. ඔව්. ඇතරමින් දුක් බුදුහාමුදුරුවෝ කියන දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතු දුකේ තමයි ලෝකේ තියෙන්නේ කියලා. ඉතින් ඒකාතකින් බැලුවාම ඉතින් අපි මොකක් හරි කියන්නේ ඇතීම් නැතිම් ස්වභාවයෙන් යුක්ත ඕනම සංස්කාර ධර්මයක් ඇසුරු කරනවා නම් ඉතින් දුකක් තියෙනවා. කියන්නේ මොකක් හරි හේතුඵල ධමයක් මත පිහිටලා තියෙන දෙයක් ඇසුරු කරනවා නම් සංකත දෙයක් ඇසුරු කරනවා නම් ඒ තුල දුකක් තියෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛා කියලා බුදුහාමුදුරුවෝ කියනවානේ. ඒ කියන්නේ සියලුම සංස්කරණේ සංස්කල ස්වභාවයන් සංස්කරණය කළ ස්වභාවයන් හේතුප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච ස්වභාවයන් මොහොතක් පාසා වෙනස් වෙලා යනවා. ඉතින් මේ මොහොතක් පාසා වෙනස් වෙලා යෑම තුළම දුකක් තියෙනවා. දුක. ඒක තමයි. ඒක ටික ටික තමයි Tamanට වැටහෙන්නේ. අර මොකද මුලදී ඉතින් අරමුණ අල්ල ගන්න වෙනවා මේ ඊට වඩා නැත්තම් හානි කරයි අතීතේ අනාගතේ රැඳීම. සම්පූර්ණයෙන් ප්‍රපංච වලට ගිහිල්ලා හිත කෙලස් බරවීමක් නේ නැත්තම් වෙන්නේ. ඒ වෙනුවට අපි මොකද කරන්නේ මේ කෙලස් අඩු අරමුණක් දෙනවා මේ හිතට රැඳෙන්න. ඒ අරමුණ හරහා අපි නිකන් ඉන්නේ නැහැ සතිය දිනු කරනවා. මේ වර්තමානයේ ඉන්න පුරුදු කරනවා. අන්න ඒ වගේම ඒ අරමුණ හරහා සමාධිමත් බවක් වැඩෙනවා. සම්මා සමාධිය. එක පැත්තකින් කියන්නේ මේ සමාධිය අර මේ අපිටම දැන් අපි රූපාහිනියට ඉස්සරහා රූපාහිනියට ගිහිලා එන බැහැගෙන බලනවා මොකක් හරි. ඔතනක් තියෙනවා සමාධි ගතියක්. හිත යන්නේ එහෙම එහෙම සමහරවල් ගෙනල්ලා දොරට ගැහුවත් ඇහෙන්නේ නැහැ. එච්චරට නම් බැහැගත්ත ගතියක් තියෙන හැබැයි එතන තියෙන සම්පූර්ණ අර කෙලෙසුන්ට හිර වෙච්ච සමාධියක් එතන තියෙන. මිච්ඡා සමාධියක් තියෙන. නමුත් මෙතෙන්දී අපි යන්නේ හාත්පසින්ම වෙනස් ස්වභාවය. මෙතන තියෙන සම්පූර්ණයෙන්ම අපිට කියනවා සෑහෙන කියන්නේ කෙලෙසුන්ගෙන් අඩු අරමුණක තමයි අපි මේ ඉන්නේ. හැබැයි ඉතින් මේ තුල මේ අරමුණේ විපරිණාමයේ දකින්න මේ එක අතකින් ඉතින් අපි මේ අරමුණ විතරක් නෙමෙයිනේ පාවිච්චි කරන්නේ. ඕනම ධාතු ලක්ෂණයක් පාවිච්චි කරනවා. ඕනම වේදනා ස්වභාවයක් පාවිච්චි කරනවා. ඒ වගේම සිතුවිලි වශයෙන් ගත්තොත් ඕනම සංස්කාර ස්වභාවිනුත් පාවිච්චි කරනවා. ඉතින් මේවත් තමයි ඇත්ත වශයෙන්ම වර්තමාන වශයෙන් දියත් තියෙන දේවල් නැත්නම් වර්ෂපාන වශයෙන් පැන නගින දේවල් මේ ඕනම දෙයක් ඒ නිසා බුදුහාඳුර කියන වළංගු විපස්සනාවට මේ හැම දෙයක්ම බලන්න බලන්න මොකද්ද වැටහෙන්නේ දුකක් තමයි වැටහෙන්නේ අර මහත්ය කියන එකට තමයි එන්න තියෙන්නේ මේ හැම එකම දුකක් කියලා තමයි තේරෙන්නේ මේ හැම එකෙම තියෙන වෙනස් වෙන ස්වභාවය දකින්න දකින්න දේ එතන එතන ඇතිලා නැතිලා යනවා. ඉතින් මේ මොහොතක් පාසා එතන එතන ඇතිලා නැතිලා යන දෙයකින් අපි සැපක් බලාපොරොත්තු වෙනවා නම් එතනදී අපිට හම්බෙන්නේ නැහැ. මොකද මේක තියෙන වෙනස් වීමක් නේ අපි දැන් සැපයි කියලා සලකන්නේ. අපිටම දැන් අපිටම අපි මොකක් හරි පාටක් ගැන හිතනවා. අපිටම දැන් මෙන්න මේක ඔන්න අපිටම දුමුරු පාටයි. ඉතින් මේ පාටට අපි ලස්සනයි කියලා ඉතින් මේක බලන් ඉන්නවා. නමුත් ඉතින් මෙතන තියෙන්නේ මේ පාට කොම කෙටි කාලෙ නම් තියෙන්නේ ඊට පස්සේ ඉතින් අපේ මේ බලාපොරොත්තු සුන් වෙනවා. ඉතින් අර අපිට හිතෙන්නේ මොනවාට මේ වෙනස් වීම ටිකක් කාලයක් ගිහිල්ලා සිද්ධ වෙන නිසා ඉතින් අපි එතන රැඳිලා ඉන්නවා. ඉතින් අර මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන බව මොහොතක් මොහොතක් පාසා මෙතන ඇතිලා නැතිලා යන හැටි බලනකොට අන්න හිත ටික 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 මේක අතහරින ගතියක් තියෙනවා. ඒකයි බුදුහාඳුර කියන්නේ. ඒ කියන්නේ කෙනෙක් මේ ත්‍රිලක්ෂණේ වටහා ගත්තා නම් හොඳට හිතට ත්‍රිලක්ෂණේ වැටහුණා නම් ඒකේ කලකිරීමක් ඇති වෙනවා කියන එක ස්වාභාවිකයි කියලා කියනවා. යථාභූත ඥාන දසනං නිබ්බිදත්තාය කියලා කියනවා. කෙනෙක් ඇත්ත ඇරිසැටියෙන් දැක්කනම් එයා තුල නිබ්බිදාවක් පහළ වෙනවා කියනවා. ඒ කියන්නේ එතකොට අත හැරෙනවා, අත හරිනව නෙමෙයි, නිකන් අත හැරෙනවා. අන්න අත හැරියානම් අත නිකන් අත හැරුණානම් ආයෙත් ඉතින් එන්නේ හිත ටිකක් අනිශ්චිත භාවයකට. අරමුණ වලින් තොරව බැරිද සතියින් ඉන්න, අවදියෙන් ඉන්න. මේ මොකද මේ අරමුණක් කියන්නේ පීඩාවක්. අරමුණක් තියෙන අරමුණක් තුළ තියෙනවා හරි පෙළන ගතිය. අන්න හිත පොඩ්ඩක් ඉන්නවා විවේකීව. යාටම ආවේනික නිකලස් භාවයක. යාටම ආවේනික පවිත්‍ර භාවයක. යාටම ආවේනික අරමුණකින් තොර ස්වභාවයක. ඒක පාදක කරගන්නවා ඊළඟ කෙලස් කපන්න. මොකද ඒකත් මේ සම්පූර්ණ වෙලා නෙමෙයි. ඒක මේ ඒක පාවිච්චි කරන්න වෙනවා ඊළඟ තව තව කෙලස් දැක දැක ප්‍රහාණය කරන්න. හොඳයි එහෙනම් අපි පැයක වගේ කාලයක් ධර්ම සාකච්ඡාය නිරත වෙලා තිනවා. වින විශේෂ ප්‍රශ්නයක් නැත්නම් එහෙමනම් අපි ධර්ම සාකච්ඡාව නිමා කරමු. අපි නැවතත් 3:00 අපි මේ ස්ථානයේදී මුණ ගැහෙනවා ධර්ම දේශනා වාරය සඳහා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.